ගරු ආචාර්ය අනිල් ජයන්ත ඇමතිතුමා ඔබතුමාට විනාඩි 16ක කාලයක් ලැබෙනවා.
බොහොමත්ම ස්තුතියි මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි. අද දින විවාදයට ගැනුණු වැසීර්ස රාජ්‍ය පරිපාලන පළාත් සභා පළාත් පාලන අමාත්‍යාංශයේ වැසීර්සයත් කම්කරු අමාත්‍යාංශයේ වැසීර්සයත් අවසානයේ මේ කරුණු දැක්වීම සිදු කරන්නේ. විශේෂයෙන්ම මම කම්කරු අමාත්‍යවරයා විදියට කම්කරු අමාත්‍යාංශය සම්බන්ධයෙන් සහ එහි විෂයපතේ සහ කරන ලද වැඩ කටයුතු ප්‍රගතියත් අපි ඉදිරියේදී කටයුතු කරන්න බලාපොරොත්තු වෙන කරුණු කතා කරන්න සූදානම්. ඒකට ප්‍රවේශයක් ලබා ගැනීම සඳහා විශේෂයෙන්ම කම්කරු අමාත්‍යාංශයේ යටතේ තියෙන ප්‍රධාන ආයතනයක් තමයි කම්කරු දෙපාර්තමේන්තුව. අපේ සමාජයේ කම්කරු අමාත්‍යාංශයත් දෙපාර්තමේන්තුවත් එහා බැඳුණු ආයතන පිළිබඳවත් සමාජයේ ඇති වෙලා තිබුණු ප්‍රතිරූපය මතය හොඳ එකක් නෙවෙයි. මේ වැඩක් කෙරෙන්නේ නැහැ, රස්ත්‍යාදු වෙනවා, මේ විදිය දේවල් විශේෂයෙන්ම යම් යම් තත්ත්වයන් යටතේ වන්දි කම්කරුවන්ට වන්දි ලබා ගන්න ගියාම ඇති වෙන තත්ත්වයන් සැලකිලිට භාජනය කරපුවාම තාමත්ම හොඳ තත්ත්වයක් නෙමෙයි, වැරදි ප්‍රතිරූපයක් තිබුණේ. ඉතින් අපිට පුළුවන්කම ලැබිලා තියෙනවා මේ මොහොත වෙනකොට ඒ ප්‍රතිරූපය ක්‍රමයෙන් හොඳ තත්ත්වයට පරිවර්තනය කරගන්න. විශේෂයෙන්ම කම්කරු අමාත්‍යාංශයේ
ඕඩර් ප්ලීස් ගරු කතානායකතුමා මූලාසනය සඳහා පැමිණෙනවා ඇත.
බොහොමත්ම ස්තුතියි සභාපතිතුමනි. මම අදහස් කරමින් හිටියේ අපිට පුළුවන් වුණා අවුරුද්දක් වැනි කෙටි කාලයක් ඇතුළතදී අනෙකුත් ශේත්‍ර වගේම කම්කරු අමාත්‍යාංශය පිළිබඳ සමාජයේ තිබිච්ච ප්‍රතිරූපය ක්‍රමයෙන් වෙනස් කරන්න. අපිට තව ගොඩාක් වෙනස් කළගත්තු දේවල් තියෙනවා. ඉතින් මම පළමු කොටමත් ස්තුතිවන්ත වෙනවා කම්කරු අමාත්‍යාංශයේ සියලුම නිලධාර මහත්මයන්ට මේ මෙනුවෙන් මැදිහත් වෙලා වැඩ කටයුතු කිරීම. විශේෂයෙන්ම මේ ඩිජිටල්කරණය හරහා තාක්ෂණය අපේ වැඩ කටයුතු වලට සම්බන්ධ කරගනිමින් මේ සේවක මහජනතාව කම්කරු අමාත්‍යාංශයේ ආයතනවලට ඇවිල්ලා කාලය මිඩංගු කරන රස්ත්‍යාදු කරන වෙන ක්‍රමය වෙනුවට තාක්ෂණය උපයෝගී කරගෙන නව ක්‍රමවේදයන් අරා ඉදිරියට වැඩ කටයුතු කරන්න අපි සූදානම් වෙමින් ඉන්නවා. ඒ වගේම මෙතෙන්දී එක් කාරණයක් සඳහන් කරන්න ඕන, කොච්චර දුරට මේ ප්‍රතිරූපයේ බිඳ වැටුවද කියලා. ඔබ කවුරුත් දන්නවා මේවර පියස කියලා විශාල ගොඩනැගිල්ලක් කම්කරු අමාත්‍යාංශයට තියෙනවා. හැබැයි ඒ පහුගිය කාල වකවානුවල විවිධ දේවල් සිදු කරපු අතරේ ප්‍රධාන වශයෙන් මේ කාර්යක්ෂම සේවයක් සපයන මහජනතාවට සේවය සපයන ආයතනයක් බවට පරිවර්තනය කරනවා වෙනුවට මේ මැති අමුතුරෝලු කටයුතු යොදලා තියෙන්නේ තමුන්ගේ අර අභිමතාර්ථ ව්‍යාපෘති වෙනුවෙන් කියන එකට එක් උදාහරණයක් කියන්නම්. මේ 2024 පැවතිච්ච ඡන්දවලට මේ මාසෙකට දෙකකට ප්‍රථම විශේෂයෙන් 2024 අගෝස්තු මාසයේදී මේ කැබිනට් පත්‍රිකාවක් තියෙනවා. මේ මෙහෙවර පියස ගොඩනැගිල්ලේ 31 වෙනි තට්ටුවේ දැන් කම්කරුවන්ට සේවයේ සපේලයේ පහසුකම් දෙන මුවාවෙන් ඒ යෝජනාවට අර කැන්ටින් ඒවා මේවත් ඇතුළත් කරමින් 31 වෙනි තට්ටුවට යෝජනා කරනවා අලාකාට් මෙනු සහිත රෙස්ටෝරන්ට් එකකුත් නයිට් ක්ලබ් එකකුත් ඇති කරන්න. ඉතින් මම මේ කාරණේ ඒ පිළිබඳ කැබිනට් පත්‍රිකාව තියෙනවා. නමුත් ඔවුන්ට ක්‍රියාත්මක කරගන්න කාල වේලාව තිබුණේ නැහැ. ඉතින් මෙවැනි දේවල් වලට තමයි මැති අමතරවලු යූසුලුව වැඩ කටයුතු කරලා තියෙන්නේ. ඊළඟට අපි නොවැම්බර් 14 වෙනිදා මේ විසර්ජන පනත් කැටුම්පත දෙවැනි වර කියවීම සම්මතකුණා. එහි තේමා 6ක් යටතේදී විශේෂයෙන් තිරතර සංවර්ධනයක්, ඒ වගේම ණය තිරසරභාවය, අපනයන ප්‍රවර්ධනය කිරීම, නිෂ්පාදන ආර්ථිකයක්, දුප්පත්කම තුරන් කිරීම, ඒ වගේම ඩිජිටල්කරණය කියන තේමා 6ක් යටතේදී අපේ මුදල් වෙන් කිරීම සිද්ධ කළා. ඒ අනුව අපි පැහැදිලිව පෙන්වුවා ගිය අයවැය වගේම මේ අයවැය යටතේදීත් කොහොමද රාජ්‍ය මූල්‍ය විනය පෙන්වුම් කරන්නේ. ඒ වගේම අපි එකඟ වෙලා තියෙන මේ වැඩසටහන් ෆ්‍රේම්වර්ක් එක ඇතුළේ වැඩ කටයුතු කරන්නේ. ඒදි ඉතාමත් වැදගත් වෙනවා රාජ්‍ය මූල්‍ය කළමනාකරණයේදී මේ රාජ්‍ය මූල්‍ය විනය ඇතුළේ අයවැය පරතරය අපිට පාලනය කරන්න පුළුවන් සීමාවක් ඇතුළේ පවත්වාගෙන යෑම. ඒක අපි ගිය අවුරුද්දෙත් පෙන්වුවා, මේ අවුරුද්දෙත් නිසි පරිදි පෙන්වලා තියෙනවා. විශේෂයෙන්ම 2026 වසරේදී මේ අයවැය පරතරයේ අපිට පුළුවන්කම ලැබුණා දළදේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් විදියට 5.1 දක්වා අඩු කරන්න. අතීතයේ හැමදාමත් තිබුණේ අපි ඇස්තමේන්තු කරන අයවැය පරතරයට වඩා වැඩි අයවැය පරතරයකින් තමයි තමුන්ගේ රාජ්‍ය මූල්‍ය අවසන් කළේ. එහි ප්‍රතිශතයක් විදියට වැඩිපුර ණය ගන්න සිද්ධ වීමක්, ණය උගුලට තව තව මේකට බර පැටවීමකුත් සිද්ධ වෙලා තිබුණේ. හැබැයි අපේ ආණ්ඩුවට අපිට පුළුවන්කම ලැබුණා අර්බුදයක් පැවති තත්වයකදී රාජ්‍ය අරගෙන එය ස්ථායීකරණය කිරීමේදී අයවැය පරතරය ක්‍රමිකව අඩු කරගෙන ණය ගැනීමේ අවශ්‍යතාව සහ සීමාව පල්ලෙහාට ගෙන එන්නට.
ඒ වගේම ඕඩර් ප්ලීස් පාර්ලිමේන්තු යළි රැස්වේ. අද දින සභාවේ වැඩ කටයුතු අවසන් වන තෙක් කාර්යය දීර්ඝ කර ගැනීම සඳහා සභාව එකඟද? කාරක සභාව ගරු අමාත්‍යතුමා.
බොහොමත්ම ස්තුතියි ගරු සභාපතිතුමනි. මම සඳහන් කරමින් සිටියේ අපේ මූල්‍ය විනය ඇතුලේ කොහොමද අයවැය පරතරය අඩු කරමින් ණය සීමාව අඩු කරගත්තේ කියන එක. ඒ නිසාම තමයි අපි මේ වසර ඇතුලේදී අත්පත් කරගත් ස්ථාවරභාවයෙන් අපිට ඔබට යන්නට ඕනේ. මේ අර්බුදයෙන් රට ගොඩ ගන්න, සංවර්ධනය කරන්න, ආර්ථික වෘද්ධිය ගේන්න, ගම දක්වා මේ සංවර්ධනය ගෙනියන්න. මොකද අපේ විශේෂයෙන්ම ප්‍රාදේශීය වශයෙන් ආර්ථික විෂමතාවයන් තියෙනවා. ඒ සඳහා ප්‍රධාන කාරණා ඇතුළේ එකක් තමයි ආයෝජන කැඳා ගැනීම. එන්නේ ආයෝජන කැඳා ගැනීමට ආයෝජකයන්ගේ විශ්වාසය ගොඩනගා ගැනීම සඳහා වූ වැඩපිළිවෙල ක්‍රියාත්මකවකින් තියෙන මොහොතකයි අපි අද මේ විවාදය සිදු කරන්නේ. ඒ වගේම අපි මේ මූල විනය තව දුරටත් අපි විශ්ලේෂණය කරලා බැලුවොත් අපේ පඩි නඩි ගෙවන්න රුපියල් බිලියන 1464 කුත්, විශ්‍රාම වැටුප් ගෙවීම සඳහා රුපියල් බිලියන 510 කුත් ඒවා අනිවාර්යෙන්ම ගෙවිය යුතු සිද්ධ වෙන. ඊට අමතරව ණය පොලියේ විදිහට 2617 කුත් වශයෙන් ගත්තාම අපේ රුපියල් 100ක ආදායම හොයනකොට එයින් විශාල ප්‍රමාණයක් මේ සඳහා වැය වෙනවා. ඒ නිසා අපිට ඉතාම සැලකිලිමත්ව සැලසුම් සහගතව මේ කටයුතු කරන්න සිද්ධ වෙනවා. එහිදී ආයතන වලට අමතරව විශේෂයෙන් කම්කරු අමාත්‍යාංශයේ පැත්තෙන් සැලකුවත් මේ රටේ තියෙන විභවතාවයෙන් පැත්තෙන් ගත්තත් අපේ රට සංවර්ධනය කිරීමේදී අනෙකුත් කාරණාවලට අමතරව මානව සම්පත සංවර්ධනය කිරීම ඉතාමත්ම වැදගත් වෙනවා. අපිට ලොකු විභවතාවයක් තියෙනවා, හැකියාවක් තියෙනවා, අධ්‍යාපනයෙන් යම් ඉහළ ප්‍රගතියින් අත්පත් කරමින් ඉන්නවා. ඒ වගේම නව ප්‍රතිසංස්කරණ අපි යෝජනා කරලා තියෙනවා. ඒකට හේතුව මානවයාගේ හැකියාව ධාරිතාවය වර්ධනය කර ගැනීම සඳහා. ඒ සඳහා මේ අයවැයේදී අපි විශේෂයෙන් ප්‍රමුඛ වෙන සෞඛ්‍ය සහ අධ්‍යාපනය වෙනුවෙන් අපි වෙන් කරනවා ප්‍රාථමික වියදම් වලින් අපිට වෙන් කරන්න පාලනය කරන්න තියෙන ප්‍රාථමික වියදම්. ඒ ප්‍රාථමික වියදම් වලින් 30%ක්ම වෙන් වෙන්නේ තුනෙන් පංගුවක්ම වෙන් වෙන්නේ මෙවැනි කාරණේ සඳහා. ඉතින් ඒදි වැදගත් වෙනවා මේ මානව සම්පත දියුණු කර ගැනීම. ඒ වගේම අපේ විවාදයේදී කරුණු ඉදිරිපත් වුණා චෝදනා. මම ඔක්කොටම පිළිතුරු දෙන්න යන්නේ නැහැ, එකක් දෙකක් පමණක් ගන්නම්. ප්‍රධාන වශයෙන් මේ ප්‍රාග්ධන වියදම් පිළිබඳව වැරදි තොරතුරු සමාජගත කළා. විපක්ෂයෙන් කියා සිටියා 2025 වර්ෂයේදී තමයි අඩුම ප්‍රාග්ධන වියදම් ප්‍රතිශතය පෙන්නම් කරන්න කියලා. ඒක වැරදි. තාම 2025 වර්ෂයේ අවසාන වෙලා නැහැ. මේ වෙනකොටත් ප්‍රතිශෝධිත ප්‍රාග්ධන වියදම් වලින් අපි 50% ඔක්තෝබර් මාසයේ අවසාන වෙනකොට 58%ක් වැය කරලා තියෙනවා. අතීතයට ගිහින් බලපුවාම මේ චෝදනාව කරපු മന്ത്രിතුමාගේ ඉන්න ආණ්ඩු කාලෙම තමයි 2016 තමයි ඉතිහාසයේ අඩුම ප්‍රාග්ධන වියදම් ප්‍රතිශතය වාර්තා කරලා තියෙන්නේ. ඒ තොරතුරු කියන්නේ නැහැ කීයද? 50.2% ඒ 2016 වර්ෂයේ වියදම් කරලා තියෙන මේ මෙවැනි තත්වයන් තේදි තමයි අනවශ්‍ය චෝදනා ඉදිරිපත් කරන්නේ. අපි සංසන්දනය සඳහා සැප්තැම්බර් මාසයේ විතරක් කරන් බැලුවත් 2019න් පස්සේ 2020 සිට 25 වෙනකොට ප්‍රතිශෝධිත ප්‍රාග්ධන වියදම් වලින් වැඩිම අගය තමයි 2025 දී වාර්තා කරලා තියෙන්නේ. සැප්තැම්බර් මාසෙ වෙනකොට 45.3%. ඊට කලින් හැම වර්ෂයකම ඊට වඩා අඩු තත්වයක් තමයි වාර්තා කරලා තියෙන්නේ. ඊළඟට කම්කරු දෙපාර්තමේන්තුවේ කාරණා දෙස අවධානය යොමු කළොත් කම්කරු අමාත්‍යාංශයේ යටතේදී විශාල වශයෙන් අපේ වැඩසටහන් මුදල් වියදම් නොවන වැඩසටහන් විශාල ප්‍රමාණයක් තියෙනවා. වැය බර විදියට ගත්තාම කම්කරු අමාත්‍යාංශයට වෙන් වෙනවා රුපියල් මිලියන 6,400ක්, ඉන් පුනරාවර්තන වියදම් 5,200ක්, ප්‍රාග්ධන වියදම් 1,200ක්. ඒ ඇතුලේ පුනරාවර්තන වියදම් වල විශේෂ වූ වැඩසටහන් තියෙනවා. පඩිනඩිය වලට අමතරව මේ ජාත්‍යන්තර ආයතන සමග සම්බන්ධ වෙලා අපිට වැඩ කටයුතු කරන්න වෙනවා. වෘත්තීය ඒ ශ්‍රමයේ ගුණත්වයේ ඉහළට නැංවීම, ඒ වගේම තියෙන ජාත්‍යන්තර තියෙන සම්මුතියන් සමග එකව වැඩ කටයුතු කිරීම සඳහා මුදල් වෙන්වීම, ඒ වගේම මහ ජනතාව සහ සේවකයන් දැනුවත් කිරීමේ වැඩසටහන් වෙනුවෙන් මුදල් වෙන් කරලා තියෙනවා. ඊළඟට මේ ශේෂ්ත්‍ර පිළිබඳ සැලකිලිට භාජනය කළොත් කම්කරු අමාත්‍යාංශය යටතේ තියෙනවා කම්කරු දෙපාර්තමේන්තුව, ඒ වගේම මිනිස් බල සැකී ආරක්ෂා දෙපාර්තමේන්තුව, ජාතික ශ්‍රම අධ්‍යයන ආයතනය, ජාතික වෘත්තීය සුරක්ෂිතා සෞඛ්‍ය ආයතනය, කම්කරු වන්දි කොමසාරිස් කාර්යාලය සහ ශ්‍රම වාසනා අරමුදල කියන විදිහට ශේෂ්ත්‍ර හයක් තියෙනවා. ඒතොර ප්‍රගතිය පිළිබඳ කරුණු ටිකක් සැකවින් ඉදිරිපත් කළොත් පොදුවේ ගත්තාම අපේ ශ්‍රම බලකාය දියුණු කිරීමේදී, මානව සම්පත දියුණු කිරීමේදී විශේෂ අවධානයක් යොමු කරන්න සිද්ධ වෙනවා කාන්තා ශ්‍රමයේ සම්බන්ධයෙන්. අපේ ශ්‍රම බලකාය කාන්තාව ශ්‍රමයේ යෙදවීමේ ප්‍රතිශතය 31%ක් විතර තියෙන්නේ. අපිට අවශ්‍ය කරන ආර්ථික වෘද්ධියේ වේගය ළඟා කරගන්න මේ උඩට උස්සන්න ඕනේ. ඒතකොට කම්කරු අමාත්‍යාංශයේ විදියට සහ අනිකුත් අමාත්‍යාංශවලත් මේ සඳහා වැඩ කටයුතු කරනවා. අපි විවිධ වැඩසටහන් යෝජනා කරනවා ඒ අනිකුත් අමාත්‍යාංශත් එක්ක සම්බන්ධ වෙන අතරතුරේදී විශේෂයෙන්ම ජාත්‍යන්තර කම්කරු සංවිධානය සමග තියෙන සම්මුතියින් එක C190 කියන මේ සේවයේ යෙදී සිටීමේදී තියෙන හිංසනය සහ ප්‍රචණ්ඩත්වයේ පිටුදැකීම කියන කාරණය සම්බන්ධයෙන් වෙන ඒ සම්මුතියට අපරානුමතිය ලබා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සිද්ධ කරලා ඉදිරියේදී මේ වර්ෂය අවසාන වෙනකොට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීම සඳහා අපි වැඩ කටයුතු කරමින් ඉන්නවා. ඒ වගේම වෘත්තීය සුරක්ෂිතතාවය සහ සෞඛ්‍ය ඉතාමත් වැදගත්. ඒ සම්බන්ධයෙන් සම්මුතියක් තියෙනවා. අපි වැඩ කටයුතු කරමින් ඉන්නවා. ඒවල යම් සංකීර්ණතා තියෙනවා, ගැටලු තියෙනවා, අධ්‍යයනය කරනවා, වැඩමුළු පවත්වමින් ඉන්නවා. මොකද මේ අපි මේ සඳහා අපරානුමතිය ලබාගත යුතු වෙනවා. එක පැත්තකින් වැඩ කරන සේවකයාගේ ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය, වෘත්තීමේ තත්ත්වය ආරක්ෂා කරන ගමන්ම මේ හරියට ආරක්ෂා කරගත්තේ නැත්නම් ආර්ථිකයට අනවශ්‍ය බරපැනක් පැටවෙනවා. දැනට කරලා තියෙන අධ්‍යයන වලින් ඔප්පු වෙනවා 4/5 දළදේශීය නිෂ්පාදිතයෙන් 4/5 අතර ප්‍රමාණයක් විශේෂයෙන් මේ සෞඛ්‍ය ගැටලු, ඒ වගේම මේ ආරක්ෂාව පිළිබඳ ගැටලු නිසා සේවකයන් ඇති වෙන අනතුරු, ජීවිතහානි නිසා දළදේශීය නිෂ්පාදිතය සිදුවන හානිය, ඒ සඳහාත් අපි වේගයෙන් කටයුතු කරමින් ඉන්නවා. ඒ වගේම මේ කාන්තා ශ්‍රමයේ පැත්තේ සලකපුවම C183 දැන් ඒක ප්‍රතිසංසන්දනය C103 කියන මේ මාතෘ ප්‍රතිලාභ සම්බන්ධයෙන් වෙන සම්මුතියේදී ගැටලුවක් පැන නගිනවා. මේ මාතෘත්වයේ සම්බන්ධයෙන් ඒ අදාළ නිවාඩු ලබා දිය යුතු වෙනවා. නමුත් ඒ වගකීම සම්පූර්ණයෙන්ම ඒ සේවා යෝජකයා මත පැටවෙනකොට ඇතිවන තත්ත්වය තමයි ඒ සේවා යෝජකයන් කාන්තාවන් සේවයේ යොදවා ගැනීමට යම් මැලිකමක් දක්වනවා. අපි ඒ වෙනස් කර ගැනීම සඳහා ඌ වැඩ කටයුතු යෝජනා කරමින් ඉන්නවා. නව සමාජ ආරක්ෂණ වැඩපිළිවෙළ පිළිබඳ සාකච්ඡා කරමින් ඉන්නවා වැඩිපුර කාන්තාවන් ශ්‍රමයේ යෙදවීම සඳහා. ඒ වගේම කාන්තාවන් ශ්‍රමයේ යෙදවීමේදී අපේ තියෙන නීතිමය රාමුවේදී රාත්‍රී සේවයේ යෙදවීමට ගැටලු පැන නැගිලා තියෙනවා. ඒ සඳහා අපි කෙසේ වෙතත් විශේෂයෙන් සංචාරක කර්මාන්තය ආහාර පාන සපයන ශේත්‍රයේදී රාත්‍රී වැඩ කටයුතු කිරීමේ අපි අවසරය ලබා දෙන නීති සකස් කරලා තියෙනවා. යම් කොන්දේසි වලට යටත්ව සේවා යෝජකයන් එක්ක සාකච්ඡා කරලා ඔවුන්ට අවශ්‍ය ආරක්ෂාව සැපයීම, ආහාර පාන ලබා දීම, නවාතැන් ලබා දීම, මෙන්න මේ කියන කටයුතු සමග අපි විශේෂ සැලකිල්ලක් යොමු කරලා තියෙනවා මේ සම්බන්ධයෙන්. ඒ වගේම විශේෂයෙන් සමාජයේ කතාබහට ලක්ුණ අපේ නීති රීති, අපේ රටේ තියෙන කම්කරු නීති රීති අරගෙන බලපුවාම වැඩි ප්‍රමාණයක් අවුරුදු 50කටත් වඩා පැරණි නව සමාජයට, ලෝකයට ගැළපෙන විදිහට මේවා වෙනස් කරගත යුතු වෙනවා. අපි එනකොටත් යම් ආකාරයක නීති සංශෝධනයක් කරලා තිබුණා. නමුත් ඒ ආරම්භ බලපුවාම අවසාන වෙලත් නැහැ. ඒ ගැටලු ගණනාවක් නිර්මාණය වෙලා තිබුණා. ඒ නිසා අපි වේගයෙන් පත් කළා විද්‍යුතුන්ගේ කමිටුවක්, දැනට එවැනි විද්‍යුතුන් 17ක් ඉන්න කමිටුවක් මගින් අමාත්‍යාංශයේ ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් මේ කටයුතු සාකච්ඡා වෙමින් යනවා. නව ලෝකයට ගැලපෙන පරිදි දැනටත් අපි සාකච්ඡා කරපු නීතිත් මෙතෙන්ට ඇතුළත් කරලා ශේත්‍ර ගණනාවක් ඔස්සේ ඉදිරියේදී මේ නීති ඉදිරිපත් කරනවා. මේදී විශේෂත්වයක් තියෙනවා. මොකද අපේ නීති රීති හදනකොට අතීතයේ තිබිච්ච භාවිතාව තමයි ඒ නීති රීති හදන්නේ විවිධ පාර්ශව සේවයා සේවකයා ඒ වගේම රාජ්‍ය ආයතනයේ ඒ තුන් පාර්ශවෙන් මේ භාගයෙන් කිරීමක් කේවල් කිරීමේ ක්‍රමවේදයක් හරහා තමයි ඒ අනපනත් සම්මත කර ගැනීම සිද්ධ වුණේ. හැබැයි අපි මේක පටන් ගන්නකොටම මේ අරමුණ සභාපතිතුමා විසින් පැහැදිලි කරා මේ කමිටුවට අපේ අරමුණ වෙන්නේ මේ අනපනත් හදනකොට ප්‍රශ්න නිර්මාණය කරලා ඒ ප්‍රශ්නෙට උත්තරේ හොයනවා වෙනුවට තමුන්ගේ තියෙන කේවල් කිරීමේ ශක්තිය මත අලුත් නීති රීති හදනවා වෙනුවට අපිට අවශ්‍ය කරනවා වඩාත් හොඳ කාර්මික සාමයක් හොඳ නිෂ්පාදන සම්බන්ධතා ගොඩනැගෙන එකිනෙකා අන්‍යෝන්‍ය වශයෙන් විශ්වාස කරන අවබෝධ කරන ආකාරයේ මේ අනපනත් හදන්න කියලා. ඉතින් ඒ සඳහා තමයි මේ විවිධ කණ්ඩායම්ෙන් යොමු කරලා තියෙන මේ ප්‍රගතිය හොඳ මට්ටමක තියෙනවා. මේ වර්ෂයේ අවසාන වෙනකොට ඒ දල කෙටුම්පත ඉදිරිපත් කරලා අපිට ලබන අවුරුද්දේ මුලදී මේ පනත සම්මත කර ගැනීමට අදහස් කරනවා. ඒ සඳහා අදහස් ලබා ගැනීමට වෘත්තීය සමිති සහ ඇල්මත් දක්වන පාර්ශවවලට මේ විවෘත කරන අපි දෙසැම්බර් මාසයේදී ඒ අනුව වැඩ කටයුතු කරන්න. ඒ වගේම තමයි නව සම්බන්ධතා ගොඩනගනකොට ගැටුම්කාරී සම්බන්ධතාවයකදී ශ්‍රමයේ ඵලය ඵලදායිත්වය කාර්යක්ෂමතාවය ඉහළට ගන්න බෑ. ඒ නිසා අපිට අවශ්‍ය කරා හැමතිස්සේ මේ සම්මුතීන් එකඟතාවයන් ඒ වැඩ කිරීම රට ඇතුළේදී අපි ත්‍රිපාර්ශිකව සාකච්ඡා කිරීම. අපි දන්නවා කම්කරු උපදේශක සභාව 2023 ඉඳලා කැඳවලා තිබුණේ නැහැ. අපි ආණ්ඩුව පිහිටවපු සැනින්ම ඉක්මනින්ම මේ සභාව කැඳෙව්වා විතරක් නෙමෙයි ඒ සභාවට අමාත්‍යවරයා විසින් පත් කිරීමේදී කාන්තා නියෝජනත්වය වැඩි කරා. එනිසා මේ රැස්වීම උපදේශන සභා ඉතාමත්ම සුවද මට්ටමින් යනවා. වාද විවාද කරනවා, එකඟතා වෙනවා. ඔවුන් විසින්ම විශේෂයෙන් සේවක පාර්ශවයනුත් සේව්‍යන්ගේ පාර්ශවයනුත් කම්කරු අමාත්‍යාංශයට නිලධාරීන්ට මේ වැඩ කිරීමේ කලාව පිළිබඳ විශේෂ ඇගයීම් ඉදිරිපත් කරනවා. ඒක අපි විශේෂයෙන් සඳහන් කරන්නට ඕනේ. ඒ අනුව මේ වෙනකොට අපි අපේ ආණ්ඩුව යටතේ එවැනි රැස්වීම් හයක් පවත්වලා තියෙනවා. අනුකමුණු රැස්වීම් හයක් පවත්වලා තියෙනවා. ඉතින් එයත් වේගයෙන් ඉදිරියට යනවා. ඒ වගේම පසුගියදා අපේ ගරු ජනාධිපතිතුමා අයවැය කතාව ඉදිරිපත් කරමු වතු ක්ෂේත්‍රයේ වැටුප් වැඩිවීමේදී අපිට පුළුවන් වුණේ එකවර අපි නියෝගයක් කරලා වැටුප් වැඩි කිරීමකට වඩා විවිධාකාරයේ සාකච්ඡා කරන්නාවක් ගියා. විශේෂයෙන් ජනාධිපතිතුමාගේ මැදිහත්වීම වගපෙන්වීම මත මේ සාකච්ඡාවලදී ඔවුන්ගේ එකඟතාවයත් මත ඔවුන්ට තියෙන ප්‍රශ්න ඒ වැටුප් වැඩි කිරීමෙන් ඇතිවන මූල්‍ය පීඩනයක් අවම කර ගැනීම සඳහා කර්මාන්තයේ වෙනුවෙන් පොදුවේ තනිව තෝරලා තනි සමාගමකට දෙනවා වෙනුවට තමුන්ගේ හිතවතෙකුට යම් රාජ්‍ය මුදල් වෙන් කිරීමක් කරනවා වෙනුවට ඒ රාජ්‍ය මුදලත් අපි වෙන් කළා කර්මාන්තය දියුණු කර ගැනීම සඳහා එවැනි ආදර්ශයනුත් අපි ලබා දීලා තියෙනවා ගරු කථානායකතුමනි. ඒ වගේම තවත් ශේත්‍රයක් තමයි විවාදයට තුඩු දෙන ආන්දෝලනයට තුඩු
දෙන ගරු අමාත්‍යතුමා ඔබතුමාට තව විනාඩි දෙකක් තියෙනවා.
බොහොම ස්තුතියි. තුඩු දෙන ශේත්‍රයක් තමයි ළමා ශ්‍රමය සහ බලාත්කාරයෙන් සේවයේ යෙදවීම. ඒ පිළිබඳව අපි 2025 දී සම්පූර්ණයෙන්ම ලංකාවෙන් මේ ළමා ශ්‍රමය ඉවත් කිරීම සඳහා වැඩ කටයුතු කරමින් ඉන්නවා. ළමා ශ්‍රමය බොහෝ දුරට අර වැඩි ප්‍රවණතාවයක් තියෙන දීවර සහ වතු ශේත්‍රවල කොහොමද මේ සඳහා මැදිහත් වෙන්නේ කියන කාරණේ. ඒ වගේම ශේත්‍ර පරීක්ෂණ අපි වැඩි කරලා තියෙනවා. සේවා යෝජකයන් දැනුවත් කිරීම කරලා තියෙනවා. ඒ විදිහට මේ අධ්‍යාපන වැඩසටහන් මගිනුත් මේ කටයුත්ත වේගයෙන් ස්ථාපිත කරගින් ලංකාවෙන් ළමා ශ්‍රමය සහ බලාත්කාරයෙන් ශ්‍රමය යෙදවීම අපි තුරන් කරන්න බලාපොරොත්තු වෙනවා. නීතිමය පැත්තෙන් ගත්තත් දැනට මේ සඳහා තියෙන අවම දඩමුදල රුපියල් 10,000යි අපි නීති අනපනත් මගින් වෙනස් කරගත්ත අය රුපියල් 100,000 දක්වා ළමා ශ්‍රමයේ යෙදවීම තිබුණොත් ඒ තත්ත්වයක් වෙනස් කරගෙන ඒ සඳහා අපිට අවශ්‍ය තාක්ෂණික සහාය ලබා ගැනීමට ජාත්‍යන්තර කම්කරු සංවිධානය වැනි ආයතනත් අපි යොදා ගන්නවා. ඒ නිසා ගරු කථානායකතුමනි මම කියන්න සතුටුයි තවත් ශේත්‍ර ගණනාවක අපේ මේ ප්‍රගතිය තියෙනවා. විශේෂයෙන්ම සත්කාරක ආර්ථිකය කියන තැනදී මේ කෑ ඉකනමි කාන්තා ශ්‍රමය මෙතෙන්ට එකතු කර ගැනීමේදී ඔවුන්ට ඵලදායි ආර්ථික කාර්යයකට නියැලෙන්න ඔවුන්ගේ හැකියාව සඳහා ආර්ථික කාර්යයට නියැලෙන්න වැටකඳුළු ගණනාවක් තියෙනවා. ඒක තමයි අපි මේ සත්කාරක ආර්ථිකය හරහා සිද්ධ කරන්න සාකච්ඡා කරන්නේ. ඒ වගේම කාන්තා ශ්‍රමයේ ආරක්ෂිතතාවයේ සුරක්ෂිතතාවයේ වැඩි කිරීම සඳහා තියෙන අරමුදල් අනපනත් පාවිච්චි කරලා මේ කටයුතු ඉදිරියේදී වර්ධනය කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ අනුව කරු කථානායකතුමනි මමගේ අදහස් දැක්වීම අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. අපේ රට මේ තිබිච්ච අර්බුදකාරී තත්වයෙන් ස්ථාවරත්වයෙන් ඉදිරියට අරගෙන ගිහිල්ලා අපි බලාපොරොත්තු වෙච්ච මේ අරමුණු ඉෂ්ට කර ගැනීමේදී රට ඇතුලේ වඩාත් ඉහළ ගුණත්වයෙන් තු මානව සම්පතක් නිර්මාණය කර ගැනීම සඳහා අපි අවශ්‍ය වැඩ කටයුතු කරමින් ඉන්නවා. ඒ සඳහා වැඩ කටයුතු කරන කම්කරු මාත්‍යංශයේ සීලම නිලධාර මාත්‍මීන්ට ලේකම්තුමා ඇතුළු සියලු දෙනාට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අපි සහතික වෙනවා අර අතීතයේ තිබිච්ච කම්කරු අමාත්‍යාංශයේ සේවකයන් වෙනුවෙන් වැඩ කරන්නේ නැහැ කියන ප්‍රතිරූප වෙනුවට වඩාත් ඵලදායි කාර්යක්ෂම සේවා ලබා දෙමින් ඔවුන්ට අමාත්‍යාංශයට එන්නේ නැතුව ගෙදර සිටම තමන්ගේ සේවාවන් කර ගැනීමට හැකිවන විදිහ මේ කටයුතු ඉදිරියේදී සූදානම් කරනවා කියන කාරණය සඳහන් කරමින් මගේ අදහස් දැක්වීම අවසන් කරනවා. බොහොමත්ම ස්තුතියි.